සභාව කල් තැබීම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම ගරු සභාව හෙට දින නම් 2024 මාර්තු මාස 2 දින පූර්වභාග 9:30 රැස්වීමයි යෝජනා කළේ
සභාව කල් දෙමින අවස්ථාවේ යෝජනාව ගරු නීතිච්ච මදුරු විතානක මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ අරමුණ වනුයේ කඩිනම් වඩාත් සාධාරණ හා ස්වාධීන තීරණ ගනිමින් ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමයි. මෙම ස්වාධීන කොමිෂන් සභාවල සමාජිකත්වයේ දරණුවේ සමාජය තුළ වඩාත් පිළිගත් පුද්ගලයන් වේ. මින් බහුතරයක් විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ය. ඔවුන් කොමිෂන් සභාව තුළ කටයුතු කළ යුතු වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගනිමින් වඩාත් යහපත් වූ ජන සමාජයකට මම්පෙත් විවර කරවීමයි. රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පත්වීම් විනය මාරු කිරීම සහ උසස් වීම ආදී කටයුතුවල වගකීම එම කොමිෂන් සභාව සතු වේ. මෙහි තීන්දුව ගැනීමේ ක්‍රමවේදය හා ප්‍රමාදය මුළු රාජ්‍ය සේවයම අකර්මණ්‍ය කර ඇත. එමෙන්ම එය රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය කෙරෙහි බලපා ඇති අතර මහජනතාවද පීඩාවට පත්වේ. පසුගිය කාලය තුළ මෙම කොමිෂන් සභාව කටයුතු කරන ආකාරය පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී එම ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථ අරමුණු ඉටු වෙනවාද යන්න සැකයක් සහිතයි ප්‍රශ්නගතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(a)(6) ව්‍යවස්ථාවේ සඳහන් පරිදි මෙම කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුවේ. ඒ අනුව මෙම කොමිෂන් සභාවල කටයුතු පිළිබඳ පාර්ලිමේන්තුව මගින් විමසා ඒ පිළිබඳ වහාම කටයුතු කළ යුතුයයි මම මේ ගරු සභාවට යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මෙම සභාව කල් තැබීමේ යෝජනා ඉදිරිපත් කිරීමට හේතු වුණු කාරණා කීපයක් තියෙනවා. මම පෞද්ගලිකවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට සහ රටේ පුරවැසියෙක් විදිහටත් යම් යම් පරිපාලන ගැටලු කීපයකට මුහුණ දුන්න මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව සම්බන්ධයෙන්. විශේෂයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත්කලේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය සේවය ස්වාධීන කරන්න අපිත් අත උස්සලා මේ බොහොම සද්භාවයෙන් මේවට මේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්ව වෙනුවෙන් අපි සහයෝගය දුන්නා. හැබැයි දේශපාලන අධිකාරිය විතරක් ස්වාධීන කරලා වැඩක් නැහැ. නිලධාරීන්ගේ දේශපාලනික බව ඉන් ඉවත් වෙලා නැහැ. මොකද මම මෙහෙම කියන්නේ මේ ආයතනවල විශේෂයෙන් මේ ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු පිළිබඳව ඒවායේ නියෝජනය කරන සමාජිකින්ගේ ප්‍රකාශන සහ හැසිරීම් සහ භාවිතාව බැලුවාම ඒ අය මේ අභ්‍යන්තර යම් යම් දේශපාලනීකරණයකට නතු වෙලා ඒ දේශපාලනීකරණය තුළින් යම් යම් තීන්දුව ගන්න බවක් අපි දැක්කා. විශේෂයෙන්ම සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාලෙත් ස්වාධීන රාජ්‍ය සේවක කොමිසමක් තිබුණා. නමුත් අසීමිත නිලධාරී වාදය නිසා එවකට ඒ රජයන්ට ජනතාවගේ උමනාවන් අනුව දේශපාලන විධායක විසින් ගන්නා ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයට පත් වෙලා අවසානයේ 1972 නැවත මෙය වෙනස් කිරීමට කටයුතු කරා. මොකද ඒ තුලින් අපි දැක්ක 1972 සිට 77 දක්වා සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලයේදී ඉතාමත්ම හොඳට රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවකයා රාජ්‍ය නිලධාරීන් ඒ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් දේශීය ව්‍යවසායකත්වය දියුණු කිරීම තුළින් විශාල කාර්ය සාධනයක් අපි දැක්කා. ඒ වගේම තමයි අපි පසුගිය දවසක දැක්කා මේ විවෘත සහ වගකීතු රජය සඳහා වූ අධීක්ෂණ කාර්ය සභාවේදී අපේ ජගත් කුමාර මන්ත්‍රීතුමාගේ සභාපති තියෙන කමිටුවේදී සමස්තයක් විදිහට මේ ස්වාධීන කොමිෂන් වල කාර්ය සාධන ඉතාමත්ම දුර්වල මට්ටමක තියෙන කියලා අපි නිරීක්ෂණයක් කරා. මොකද අපි එහෙම විශේෂයෙන්ම කියන්න හේතු වුණේ අපි දැක්කා ඒ ආයතනවල අදාළ කාර්යයන් සම්බන්ධයෙන් ඉතා දුර්වල මැදිහත් වීමක් තිබුණේ. ඒ වගේම දුර්වල ඉදිරිපත් වීමක් තිබුණේ. ඒ වගේම අපි හැමදාම මේ සුපුරුදු පරිදි කතා කරනවා, අදත් කතා කරනවා, හෙටත් කතා කරනවා, අතීතෙත් කතා කරා. නමුත් අපිට පේන දේ තමයි මේ පාර්ලිමේන්තුවේ අපි මේ කල්තබීමේ විවාද කරාට මේ කාරණා සම්බන්ධ මීට වඩා පාර්ලිමේන්තුව මැදිහත් වෙලා මහජනතාවගේ වර්මානෝ මහජනතාව වෙනුවෙන් කරන්න ඕන කාරණා මිසක් යම් යම් නිලධාරීන්ට ඕන විදිහට තමන්ගේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න දෙන්න බෑ. මොකද මම මෙතනින් කියන්නේ නෑ නියෝජ්‍ය කතානායකතුමනි මේ සමස්යාව විතර මේ මේ ඉන්න කොමිෂන් සභාවල සියලුම නිලධාරීන් සමාජිකයින් වැරදි කියලා. ඉතාමත් හොඳ විනයගරුකව බොහොම ට්‍රාන්ස්පේ කියන්නේ විනිවිද භාවයකින් වැඩ කරන නිලධාරීන් පිරිසක් ඉන්නවා. නමුත් සමස්යාවක් විදිහට ගත්තාම මේ කොමිෂන් සභාවල කාර්ය සාධන දුර්වලයි කියලා තමයි පාර්ලිමේන්තුවට ඒ තොරතුරු අනුව අනාවරණය වුණේ. ඒ වගේම විශේෂයෙන්ම මම මේ වෙලාවේ කියන්න කැමති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41A 6 වගන්තිය අනුව මේ පාර්ලිමේන්තුවට කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වග කියන්න ඕන. අද රාජ්‍ය සේවයේ බලවත් පසුබෑමක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා හැදුවේ මේ ඇඟිලි ගහින් තොර වලින් තොර වැඩ කරන්න කියලා තමයි අපි ස්වාධීන කොමිෂන් සභාවට බලය දුන්නේ. ඒ වගේම පිහිටුවීමේ අරමුණත් අත්‍යවශ්‍ය පත්වීම් විනය ගුණාත්මක භාවය ගොඩනැගීමට ප්‍රතිපත්ති සම්පාදනයට. නමුත් රාජ්‍ය සේවය හදන්නාපු කොමිසම පසුගිය කාලේ විශාල ලෙස පක්ෂග්‍රාහීව නියරුණු විදිය අපි නිරීක්ෂණය කරා. මම ඒ සම්බන්ධයෙන් ඔබතුමාට උදාහරණ දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි විශාකා විදුහලට විදුහල්පතිනිය පත් කිරීම සම්බන්ධයෙන් මම එතන වෙච්ච සිද්ධීන් සම්බන්ධයෙන් මේ ගරු සභාවට එහෙම තොරතුරු විශාල වශයෙන් ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් මම වගකීමෙන් කියන්නේ මම අභියෝගයක් කරනවා මේ සම්බන්ධයෙන් මගාව අදාළ සාක්ෂි තියෙනවා. ඒ විශාකා විදුහලේ විදුහල්පතිනියට වඩා සුදුසුකම් තියෙන විදුහල්පතිවරුන් ඉඳෙද්දී ඒ විදුහල්පතිනියම ඉතා සූක්ෂමව සැලසුම් සහගතව ඒ රාජ්‍ය සේවා කොමිසම් සභාවේ ඉන්න එක්තරා නිලධාරියෙක්ගේ වුමනාවට ඔහු වසර ගණනාවක් තිස්සේ මේ තීත්‍ය ඒ සම්බන්ධකමක් අනුව ඉතා සූක්ෂමව ඒ තමන්ට ඕන විදිහට ඒ රෙගුලාසි වෙනස් කරගෙන ඒ වගේම විදුහල්පතිවරු පත් කරන රෙගුලාසි වරින් වර වෙනස් කරගෙන ඉතා සැලසුම් සහගතව මේ දේ කරා. ඉතින් මම අර කලින් කිව්වා වගේ මගේ ආරම්භයේදී කිව්වා වගේ මේ අභ්‍යන්තර ඉන්ටර්නල් පොලිටික්ස් එහෙම නැත්නම් අභ්‍යන්තර දේශපාලනයක් මේ අතර තියෙනවා. ඒ වගේම තමයි මේ මෑත කාලේදී අද දවසේ අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් කතා කරා වරප්‍රසාද කමිටුවට ගෙනල්ලා උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමිය ජල ප්‍රවාහන මණ්ඩලයේ බලවත් විරෝධය මත ජල ප්‍රවාහන මණ්ඩලයේ ජල යෝජනා ක්‍රමයකට අදාළ ඉඩමක අනවසරයෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් වැඩිහිටි නිවාසයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඒ කරපු විමර්ශනයකදී එයට ඒ විමර්ශනයට අදාළ තොරතුරු ප්‍රාදේශ දිස්ත්‍රික් ලේකම්තුමා ඉල්ලුවත් එතුමිය ලබා දීලා නැහැ. ඒ වගේම තමයි එතුමිය ඉතාමත්ම ද්වේෂ සහගතව විනය විරෝධීව ඒ වගේම කාර්ය පරිපාලනයෙන් උල්ලංඝනය කරමින් වැඩ කරලා එතුමියව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අර පූල් එකට දාලා ඒ අදාළ විමර්ශනය කරද්දී නැවත රාජ්‍ය සේවා කොමිසම් සභාව එතුමියව පත් කරා උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම් විදියට. ඒක නෙවෙයි මම මෙතන කියන්න අදහස් කරේ. රාජ්‍ය සේවා කොමිසම් සභාව පෙබරවාරි 13 වෙනිදා රැස් වෙලා තීරණයක් ගන්නවා ඇයව නැවත වතාවක් උඩ පළාතේ මේ ප්‍රාදේශීය ලේකම් විදියට පත් කරන්න. ඒ තීරණය අරගෙන විනාඩි 10ක් යනකොට WhatsApp ගෲප් වල රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් ගන්න තීරණය WhatsApp ගෲප් වලින් ප්‍රකාශයට පත් කරා, වෙබ් අඩවිය වල ප්‍රකාශයට පත් කරා. හැබැයි එතුමියව නැවත වතාවක් පත් කරන්න ඕන කියන ලියුම නිල වශයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලැබුණේ පෙබරවාරි 21 වෙනිදා. ඉතින් මම මේ කියන්නේ රාජ්‍ය සේවයේ විනයගරුක කරන්නාපු, රාජ්‍ය සේවයේ තියෙන ප්‍රශ්න විසඳන්නාපු, රාජ්‍ය සේවයේ නිසි පරිදි යාවත් කාලන කළ ඉහළ ප්‍රමිතියට ක්‍රියාත්මක කරන්නාපු මේ රාජ්‍ය සේවා කොමිසම් සභාව ඇතුලේ මේ වගේ හැසිරෙනවා නම් ඉතින් අපිට මහා කනගාටුවක් ඇති වෙනවා විතරක් නෙමෙයි. මට විනාඩි දෙකක් දෙන්න සභාපති මේ කතානායකතුමා. මම කියන්න අදහස් කරන්නේ මෙන්න මේ වගේ හැසිරීමක් එක්ක තමයි මේ රාජ්‍ය සේවා කොමිසම් සභාව වැඩ කරන්නේ. ඉතින් මං හිතන්නේ මේ වගේ අපි මේ තත්ත්වය මැනවින් වටහාගෙන අපි මීට වඩා මේ ගැන මැදිහත් වෙන්න ඕන. ඒ වගේම තමයි විශේෂයෙන් මම කියන්න කැමති අපිට අපිට දිනපතා විවිධ නිලධාරීන්ගෙන් පැමිණිලිනවා ඒ අයව රස්සියාදු කරනවා ලිපිගණ වලට කිසිම පිළිතුරක් ලබා දෙන්නේ නැහැ ඒ වගේම අපිට අවශ්‍යයි අර මම ඉදිරිපත් කිරීමේදී කළා වගේ අලුතෙන් හිතන මිනිස්සු මේ රාජ්‍ය පරිපාලනය කියන එක අද ඉංග්‍රීසි ජාතිකයෝ විසින් අඳුනලා දීපු රාජ්‍ය පරිපාලනය මේ යල්පැලගිය පරිපාලනය අද ඒ රටවල් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ අද රාජ්‍ය කළමනාකරණ සේවයට එක මාරු වෙලා තිනවා නමුත් අද අපේ රටේ ඒ ඉංග්‍රීසි ජාතිකයන් විසින් අඳුනා දීපු රාජ්‍ය පරිපාලන සේවය කිසිම වෙනස් කිරීමක් නොකර අලුතෙන් හිතන්නේ නැතුව අලුත් විදියට මේ ලෝකේ ප්‍රවණතාවන් එක සම්බන්ධ වෙන්නේ නැතුව බොහොම ගතානුගතිකව සම්ප්‍රදායිකව යල්පැන ගිය විදියට මිනිසුන්ගෙන් පලිගන්න විදියට තමන්ගේ ඒ බලය ඒ අධිකාරී බලය පෙන්වන තැනක් බවට පත් වෙලා ඒ වගේම මම යෝජනා කරනවා මේ ගරු පාර්ලිමේන්තුවට අපි විශ්‍රාම ගිය අයටත් සලකන්න ඕන ඒ අයගේ දැනුම අපි ලබා ගන්න ඕන ඒ අයගේ අදහස් අපි ලබා ගන්න ඕන ඒ වෘත්තීය පළපුරුද්ද ලබා ගන්න ඕන නමුත් අපිට ඒ හා සමානවම මෙම කොමිෂන් සභා නික ජූරියක ආකාරයට බොහොම ස්වාධීනව ඒ ප්‍රශ්න ගැන විචාරශීලී බුද්ධියෙන් බලලා ඒවට තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ටිකක් ඕන. එහෙම නොවුනොත් අපිට මේ රට ඉදිරියට ගෙනියන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව මේ විදියට තමන් අවුරුදු 30ක් 40ක් රාජ්‍ය සේවයේ ඉඳලා ප්‍රැක්ටිස් කරපු ඒ ගතානුගත ක්‍රමයම රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා නිලධාරීන් ඉදිරියටත් ගෙනියනවා නම් අපිට ඒ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ වෙනස් වීමකට මුහුණ දෙන්න බැරි වෙනවා. ඒ වගේම තමයි අද අපිට මේ රාජ්‍ය සේවයේ ඒ කාර්යක්ෂමතාවයේ ඵලදායීතාවය ගන්න බැරි වෙලා තියෙනවා. අඩුම ගානේ මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිසි නිර්දේශ ලබා දීලා නැහැ මේ රාජ්‍ය සේවයේ යාවත් කාලින් කරන්න කොහොමද කියලා. ඒ සාම්ප්‍රදායිකව ෆයිල් ටික අරගෙන යම් යම් විදියට ඒව පරීක්ෂණය කරනවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි මේව වෙනස් වෙන්න ඕන කියන එකට තව එකක් තමයි මොරටුවේ ප්‍රාදේශීය ලේකම්තුමිය ක්ලාස් 2 ප්‍රාදේශීය ලේකම්වරිය. ඇයිත කාර්යක්ෂම දක්ෂ වැඩ කරපු කෙනෙක්. හැබැයි ක්ලාස් 1 එහෙම නැත්නම් පළවෙනි ශ්‍රේණියේ නිලධාරියෙක් ප්‍රාදේශීය ලේකම් වෙන්න ඕන කියලා ඉන්ටර්වියු එකක් තියලා ප්‍රාදේශීය ලේකම්වරයෙක්ව ගෙන්නුවා මේ මොරටුව මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. හැබැයි අර දක්ෂව වැඩ කරපු අලුත් විදියට හිතලා ඉත කාර්යක්ෂම වැඩ කරපු ඒ ක්ලාස් 2 නිලධාරියේ ඉන්නේ අද පූල් එකේ. එහෙම නැත්නම් ඇයිගේ වැඩ ගන්න පුළුවන් මට්ටමක නැහැ. අයව එහෙම යම් කිසි තැනකට අපොයින්ට් කරලා නැහැ. ඉතින් ඒ වගේ අද සමස්ත රාජ්‍ය සේවය බැලුවට පස්සේ ඒ වගේ යම් යම් කාරණා තියෙනවා. අපි අවුට් ඔෆ් ද බොක්ස් හිතලා බොහොම මේ රාජ්‍ය සේවය ඉතාමත් කාර්යක්ෂම ඵලදායී කරන්න නම් මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභාවල නිලධාරීන් අලුතෙන් හිතන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න වලට ෂණිකව පිළිතුරු දෙන්න පුළුවන්. ඒ වගේ පිළිගන්නේ නැති දේශපාලන මතවාද ඔලුව තියාගන්න නැති සැබෑවටම වචනයේ පරිසමාප්තියෙම ස්වාධීන පිරිසක් පත්කර යුතුයි. එහෙම කරන්න බැරි නම් අපිට තවදුරටත් මේ රාජ්‍ය සේවය හෝ අපිට ඉදිරි කටයුතු කරගෙන යන්න බෑ. මං හිතන්නේ අපේ අධ්‍යාපන අමාත්‍යතුමාට ලොකු අත්දැකීමක් මේ වෙලාවේ තියෙනවා. සමස්ත ක්‍රියාවලියම අද කඩාගෙන වැටිලා අද විදුහල්පතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පත් කරගන්න බැරි මට්ටමට ඇවිල්ලා අත්තනෝමතිකව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වැඩ කරන නිසා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මෙන්න මේ යෝජනා ටික මම ඉදිරිපත් කරනවා ගරු පාර්ලිමේන්තුවට.
බොහොමින් සිතේ යෝජනා විස්තර කිරීම ගරු ජයන්ත වීරසිංහ මහත්තයා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් ගරු වීරසිංහ මහත්තයා මූල ආසනයට.
ඔබතුමා කතා කරන්න.
ඔව් මේ ඉතා සතුටින් මේ යෝජනාව මං ස්ථිර කරනවා. මේකේ විශේෂයෙන් කියන්නට කරුණු රාශියක් තියෙනවා. මේ යෝජනාව ඉදිරිපත් කරපු ගරු මන්ත්‍රීතුමා ඉතා පැහැදිලිව ඒ කාරණාවල් පෙන්නවා. ඇයි මේ සමහර කමිෂන් වල අපි බලාපොරොත්තු වෙන්න ස්වාධීනත්වේ නැත්තේ කියලා. ඉතින් මම දිගින් දිකට මෙතන කියන්න අවශ්‍ය නැහැ. මම ඉතා සතුටින් මේ යෝජනාව ස්ථිර කරනවා. ගරු මන්ත්‍රීතුමා දැනටත් අවශ්‍ය කරුණු ටික පෙන්වලා තියෙනවා. ස්තුතියි.
ගරු ජේසි අලවතුල මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ඔව්. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව සම්බන්ධයෙන් අපේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ තියෙන යෝජනාව ඉතාමත් කාලෝචිත යෝජනාවක් හැටියට මම සලකනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ත්‍රිවිධ හමුදාව ඇතුළු ආයතන ගණනාවක් ඇරෙන්න සමස්ත ලක්ෂ 10ක් පමණ වන රාජ්‍ය සේවකයන් පිළිබඳව ඒ රාජ්‍ය සේවකයන්ගේ උසස් වීම ඒ වගේම විනය මාරුවීම් මේ සියල්ල බාර වෙලා තියෙන ආයතන තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව. ගරු මන්ත්‍රීතුමනි, දැන් මේවා ස්වාධීන ආයතන හැටියට පත් කරන්න කියලා 2015 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන්ගෙන් පස්සේ 46 ආරම්භ කරලා ඊට පස්සේ 2001 දී පාර්ලිමේන්තුවට මේ කොමිෂන් සභාව ස්වාධීන කරන්න ඕන කියලා යෝජනා ගෙනාවට මේවා නියමානුකූලව ක්‍රියාත්මක වුණේ නැහැ. 2017 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනත් එක්ක ඊට පස්සේ 2015 යහපාලන රජයේ කාලේ මේ ස්වාධීන කොමිෂන් සභාව අද තියෙන තත්ත්වයෙන් ආරම්භ කරා. දැන් මේකෙදි සමාජිකව 9 දෙනෙක් ජනපත් කරනවා. දැන් මේකෙදි අපි බලාපොරොත්තුනේ කාර්ය භාරය මේ වෙනකොට ඉටු වෙනවද කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක තමයි ගැටලුව. දැන් මේවා ස්වාධීනයි කියලා අපි පත් කරගත්තට මේ වගේන් අපි බලාපොරොත්තු වෙන කාර්ය භාරය විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ලක්ෂ 10ක් පමණ වැඩ කරන ජනතාව වැඩ කරන රාජ්‍ය සේවකයන්ගේ අවශ්‍යතාවය රටට අවශ්‍ය විදියට මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක වෙනවද? ඒවා කාර්යක්ෂම වෙනවද කියන ගැටලු අද තියෙනවා. මොකද අද ජනතාවගෙන් විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ රාජ්‍ය සේවය තුලින් ජනතාව බලාපොරොත්තු වෙන කාර්යභාරය ඉෂ්ට වෙනවද කියලා. ඒක අද කවුරුත් දන්න දෙයක්. එතකොට ඒක සඳහා පත් කළ තියෙන කොමිෂන් සභාව මේක කාර්යක්ෂම වැඩ කටයුතු ඉෂ්ට කරනවා කියන ගැටලුව තියෙනවා. දැන් අපි දන්නවා අද අපේ අල්ලපු රට ඉන්දියාව ගත්තත් දැන් අපි ඔක්කොම නිදහස ගත්ත එක කාලේ ඒවායි රාජ්‍ය සේවයේ විනය ඒව දිහා බැලුවාම අපි කොතනද අද ඉන්නේ? අපි එහෙම නැත්නම් සිංගප්පූරුව ගත්තනම් දකුණු අපේ ආසියාවේ රටක් හැටියට අද සිංගප්පූරුවේ රාජ්‍ය සේවය කොයි තරම් කාර්යක්ෂම වෙලා තියෙනවද? ඒවා දේශපාලනයෙන් තොරව පුරවැසියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ රාජ්‍ය සේවය කොයි තරම් වැඩ කටයුතු ඉෂ්ට කරනවද ස්වාධීනව? දැන් අපි මේ ස්වාධීනයි කියලා පත් කරන කොමිෂන් සභාව තුළ මම අහනවා දැන් මේකෙන් ඇති වෙලා තියෙන ප්‍රතිඵලය මොකද්ද? තිබුණු தত্ত্বවත් අද තියෙනවද? අපි කියමු අසාධාරණ ලක්ුණු රාජ්‍ය සේවකයෙකුට නිලධාරියෙකුට අඩුගාන මේ ගිහිල්ලා කොමිෂන් සභාවට කියලා කතා කරන්න පුළුවන්ද? දැන් එහෙම தত্ত্বයක්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් කොමිෂන් සභාවේ ඉන්න අය හිතාගෙන ඉන්නවා අපි මේ සමහරට අධිකරණයේ ක්‍රියාවලියක ඉන්නේ, එහෙම නැත්නම් අපි තමයි සුපීරි කණ්ඩායම කියලා. එයා හම්බෙන්නත් බෑ, එයාට කතා කරන්නත් බෑ, එයාට අපීල් කරන්නත් බෑ. ඉතින් එහෙම தত্ত্বයක්ද බලාපොරොත්තු වෙන්නේ? මෙතන මං හිතන්නේ විශාල වැරද්දක් වෙලා තියෙනවා ඇමෙතුමනි. ඒ නිසා මේ රාජ්‍යසභා කොමිෂන් සභාවෙන් අපි බලාපොරොත්තු වෙන දේ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂයෙන්ම 2015 මේක ස්ථාපිත කරලා රට බලාපොරොත්තු වෙන දේ සිදු වෙනවද? ඉතින් ඒක තමයි ගැටලුව. එහෙනම් මේවා සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. මොකද ලක්ෂ 10ක රාජ්‍ය සේවකයන්ගේ මාරුවීම් උසස් වීම ඒ අයගේ විනය මේ බලන්න තියෙන ආයතනය කාර්යක්ෂම ආයතනයක් බවට පත් වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ ආයතන වලට පත් කරන සමාජික විශ්‍රාමික උදවිය. එතකොට මේ විශ්‍රාමික උදවියෙන්ද කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන්ද කියලා අපි ඉස්සලා හිතන්න ඕනේ. ඉතින් ඒ නිසා රාජ්‍ය සේවයේ ඉඳලා විශ්‍රාම යන්නේ ඇයි? ගරු මන්ත්‍රීතුමනි, විශ්‍රාම යන්නේ ඒ ආයතන කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන් කාලය අවසන් කියලා. ඉතින් අපි ලක්ෂ 10ක් වන රාජ්‍ය සේවකයා බලාගන්න ස්වාධීනව වැඩ කරන්න කියලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් පත් කරලා ඒකට විශ්‍රාමික කණ්ඩායමක් දැම්මහම අපිට ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙනවද? ඉතින් ඒ නිසා මේ தත්ත්වය තුළ අද පැහැදිලි අද සමස්ත රාජ්‍ය සේවකයා ඒ නිලේ තලයේ මොන නිලේ වුණත් පරිපාලන සේවය වෙන්න පුළුවන්.
තව විනාඩි දෙකක් කාලය.
ඒ පරිපාලන සේවයේ ඉන්න අයත් මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වැඩ කරන අය අත්නොමකිත විදියට වැඩ කරනවා. තමන් රාජ්‍ය සේවා කොමිෂමේ ඉන්නවා කිව්වහම හිතන්නේ අපිට මේ රාජ්‍ය සේවා කියා සියලු දෙනාටම බලපෑම් කරන්න පුළුවන් කියලා. අපි දේශපාලන බලපෑම් වළක්වා ගන්න තමයි මේ කොමිෂන් සභාව දැම්. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ?
දැන් පරණ ක්‍රමයට අමාත්‍යංශ හරහා පරිපාලන අමාත්‍යංශ හරහා මේ රාජ්‍ය නිලධාරීන් මාරුවෙන් උසස්යෙන් ඒ ක්‍රියාත්මක වුණා නම් සමාජයේ මීඩියා සාධාරණ රාජ්‍ය සේවකයාට තමන්ගේ දේවල් කතා කරලා විසඳ ගන්න අවස්ථාව තිබුණා. දැන් අද මේ කොමිෂන් සභාවේ කරන ක්‍රියා පටිපාටිය තුළ කිසිම අසාධාරණයක් වෙච්ච රාජ්‍ය සේවකයෙකුට ඒ තමන්ට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න අවස්ථාවක් නැහැ මේ කොමිෂන් සභාවේ කොයිම තැනකවත්. ඒ නිසා මේක අද අපි බලාපොරොත්තු වුණු කිසිම දෙයක් ඉටු නොවන කොමිෂන් සභාවක් බවට පත් වෙලා තියෙනවා. ස්වාධීනයි කිව්වට මේකේ ප්‍රතිඵලයක් රාජ්‍ය සේවකයාටවත් එහෙම නැත්නම් රටේ ජනතාවටවත් අද ලැබිලා නැහැ. මේ 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 ස්වාධීනව වැඩ කරන කොමිෂන් සභාව නිසි විදියට හරි කාර්යක්ෂමව සුදුසාර සුසු දැනුම ලබා දීලා ඒ අයට උසස්වීම් ලබා දීලා මේක හරියට ක්‍රියාත්මක වුණා නම් මේ රාජ්‍ය සේවය නිසි මඟට ගන්න වැඩපිළිවෙල එතනින්ම ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඒ බලාපොරොත්තුවෙන් තමයි මේක ස්වාධීන කරගන්නේ. දේශපාලන අතපෙවින් වලින් තොරව මේක කටයුතු කරන්න කියලා. නමුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, අපි යෝජනා කරනවා, අපේ මන්ත්‍රීතුමා ගැන අපි යෝජනා වැදගත්. අපි බලන්න ඕනේ ලෝකේ දියුණු වෙලා තියෙන රටවල් රාජ්‍ය පරිපාලනය රටේ ජනතාවට ඉතාමත් රටේ ජනතාවට අවශ්‍ය විදියට රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන විදියට ක්‍රියාත්මක කරන රටවල් මොනවද කියලා බලන්න
ඕනේ. දැන්
අපි ගත්තොත් උදාහරණයක් සිංගප්පූරුව වගේ රටක මහ ජනතාව රස්‍යාදු කරන්නේ නැතුව රාජ්‍ය සේවය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන නිසා තමයි ඒ රට දියුණු තැනකට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒ රටේ පුරවැසියා සතුටෙන් තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්නේ. එහෙමනම් ඒ වගේ තැනකට ගේන්න අපේ රාජ්‍ය සේවයේ එවැනි ස්ථානයකට ගේන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇතුව මේ කොමිෂන් සභාව හරි එහෙමනම් වෙනත් ආයතනයක් හරි රාජ්‍ය සේවකයාගේ උසස් වීම මාරු වීම ඒවා පාලනය කරන ආයතනයේ එවැනි කාර්යක්ෂම ආයතනයක් බවට පත් වෙන්න ඕනේ කියලා යෝජනා කරමින් ඒ යෝජනාවට මගේ සහය ලබා දෙමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුති දන් දෙමින් මා වචන සල්පේ අවසන් කරනවා.
ගෞරව ස්තුති ගරු සානක්කම් රාසමාණික්කම් මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුති. අතරම මේ ස්වාධීන කොමිෂන් ගැන ගොඩක් ගැටලු එක එක ගැටලු තියෙනවා. විශේෂයෙන්ම මේ ගෙනල්ලා තියෙන සභාව කල්තාවන අවස්ථාවේ යෝජනාවේ යම් යම් ස්වාධීන කොමිසම් පිළිබඳව ගැටලු තියෙනවා නම් ඒ ස්වාධීන කොමිසම් නම් කරන එක මම හිතන්නේ වඩාත් උචිතයි කියලා මම හිතනවා. මොකද යම් යම් ස්වාධීන කොමිසම් දෙන අපි පොදුවේ ස්වාධීන කොමිසම් වැඩ කරන්නේ නැහැ කියලා කිව්වම සමහර ස්වාධීන කොමිසම් වලට පහුගිය කාලේදී අපි දන්නවා මේ රටතල වැඩ කරන්න ඉඩ ලබා දුන්නේ නැහැ. සාමාන්‍යයෙන් 2015 මං හිතන්නේ ගෙනාපු 19 වෙනි සංශෝධනය හරහා මේ ස්වාධීන කොමිසම් ශක්තිමත් කරපු ස්වාධීන කොමිසම් අපි දැක්කා 2015 සිට 2020 දක්වා බ්‍රයිබරි කමිෂන් එක පවා බ්‍රයිබරි කමිෂන් එකේ හිටපු ඩිරෙක්ටර් ජෙනරල් එහෙම ඉතාමත්ම හොඳ කාර්යභාරයක් කරලා මේ රාජපක්ෂ පවුලේ ප්‍රධාන පුද්ගලයන්ට විරුද්ධ විශාල චෝදනා ප්‍රමාණයක් ඒ බ්‍රයිබරි කමිෂන් එකෙන් ගෙනාවා. මේ බ්‍රයිබරි කමිෂන් දැන් මම මේ ඉන්නකොට නිකන් රාජපක්ෂ බ්‍රයිබරි කියලා Google එකේ ගහලා බැලුවොත් එහෙම සරබඩ ගාලේනවා 10ක් විතර. ගෝඨාභය රාජපක්ෂ සමන් ෆෑවන් ගාඩ් දිස් රාජපක්ෂ සමන් ෆෝ දිස් අර රාජපක්ෂ ෆෝ දිස් මෙන්න මේ කමිෂන් ටික හොඳට වැඩ කරගෙන ආවම 2020 ආපු ගමන් මොනවද කරේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. දැන් අද මේ 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 අද මේ යෝජනාව ගినాපු මන්ත්‍රීවරයා පවා මේ 20 වෙනි සංශෝධනය සම්මත කරන්න ඡන්ද දුන්න මන්ත්‍රීවරයෙක්. ඒ සම්මත කිරීම තුළින් මේ ස්වාධීන කොමිෂන් 20 වෙනි සංශෝධනයේ ස්වාධීන කොමිෂන් වල බලය එහෙමම නැති කරලා දැම්මා. ඒ මොකටද කරේ? ඒ කරේ මේ කොමිෂන් සභාව හරහා. විශේෂයෙන්ම මම මේ වෙන කොමිෂන් ගැන කතා කරමු, බ්‍රයිබරි කොමිෂන් එක වගේ ආයතනයක් ස්වාධීනව කරන් ගියපු මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න. දැන් මේ කඩාකප්පල් කරලා අද මේ කොමිෂන් පිළිබඳව කතා කිරීම ඉතාමත්ම හාස්‍යජනක කාරණයක්. ඉතින් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම දැන් බ්‍රයිබරි කොමිෂන් එක මම දැක්කා 2020 ගණන් වල ගෝඨාභය රාජපක්ෂ කියලා තියෙනවා මේක ස්ටේට්මන්ට් එක තමන්ගේ පවුලේ එක්කෙනෙක්ට පිළිබඳව බ්‍රයිබරි චෝදනා කාපලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලියුමක් කියනවා බ්‍රයිබරි කොමිෂන් එකට වහාම මේක ගැන ඉන්වෙස්ටිගේට් කරන්න කියලා. ඉතින් ගරු මේ සභාවේ මුලසුනේ මන්ත්‍රීතුමනි මේ කොමිෂන් වල තියෙන ප්‍රධානම දේ මේවා කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් කොමිෂන්ස් ස්වාධීන කොමිසම්. මේව රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා ලියුම් ලියලා කොමිසමට පටන් ගන්න පරීක්ෂණයක් පටන් ගන්න කරනවා පටන් ගන්න කියනවා කියන එකෙන්ම මේ කොමිසමේ කොමිසම ආරම්භයේම it's a failure because it's not independent anymore, there is interference from the executive which is what is happening right now as well. දැන් අපි ගත්තම if you look at the constitutional council අපේ constitutional council එක ගත්තම දැන් constitutional council එකේ දෙමළ ජාතික සන්ධානයට හිමි වෙන්න ඕන නාම යෝජනාව අද වෙනතුරු තාම පත් කරලා නැහැ. දැන් තාම දෙමළ එක වේකන්සියක් තියාගෙන ඉන්නවා. අපි නමක් යෝජනා කරා ඒක හරිනම් විපක්ෂයේ ඉන්න ප්‍රධාන විපක්ෂයේ නොවන පක්ෂයට ලැබෙන්න ඕනක දෙමළ ජාතික සන්ධානයේ නියෝජනයක් ගරු සිද්ධාර්ථ මන්ත්‍රීමාගේ නම යෝජනක අද වෙනතුරු ඒ පත්වීම කරලවත් නැහැ. එතකොට මේ ස්වාධීන කොමිසම් ස්වාධීනව තිබීම තමයි checks and balances තියෙන්න ඕනේ. විධායකයේ කරන වැරදි මේ ස්වාධීන කොමිසම් බලන්න ඕනේ. ඒකට තමයි මේ ස්වාධීන කොමිසම් තියෙන්නේ. හැබැයි අද වෙනතුරු මේ ජනාධිපතිවරයා රටේ ජනාධිපතිවරයා මේ constitutional council එකේ තීරණ තීන්දුවත් ගණන් ගන්න නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් එමේ ඊට අමතරව ගත්තොත් එමේ අපි තව හොඳ උදාහරණයක් තමයි election commission එක. දැන් මැතිවරණ කොමිසම ගත්තම මැතිවරණ කොමිසම මං හිතන්නේ මේ ආර්ථික අර්බුදයක් ඇතුළත් මැතිවරණ කොමිසමට බිලියන 10ක මුදලක් වෙන්නුනා බජට් එකෙන්. හැබැයි මැතිවරණ කොමිසමට 2023 දී ඒ financial independence කොමිසමක් උනා මේ කොමිසමට මූල්‍ය බලතලත් යම් විදිහේ මූල්‍ය ඉන්ඩිපෙන්ඩන්ස් එකක්. ඒ කියන්නේ මූල්‍යව ශක්තිමත් වුණොත් තමයි ඒ කොමිසමට ඒක වැඩ කරන්න පුළුවන්. එතකොට ඉලෙක්ෂන් එකක් අනවුන්ස් කරා, ඉලෙක්ෂන් කොමිෂන් එක ඒකට ඩේට් නියම කරා, ඉලෙක්ෂන් කොමිෂන් එකට විධායකෙන් සල්ලි දෙන්නේ. එතකොට මොකද්ද මේකේ විහිළු? ඉතින් මේ කෙලින්ම ඍජුවම ජනාධිපතිවරයා මේ කොමිසම් අඩපණ කිරීමේ ක්‍රියාවලියක් තමයි අපිට දකින්න පුළුවන්. එතකොට ජනාධිපතිතුමාගේ පක්ෂෙම ඉන්න මන්ත්‍රීවරු මේ ස්වාධීන කොමිසම් පිළිබඳව ප්‍රශ්න නැගීම ඉතාම අහාසිදන කරුණක්. එතකොට දැන් ඉලෙක්ෂන් කොමිෂන් එක ගත්තම ඉලෙක්ෂන් එක ගනවුන්ස් කරලා අද බලන්න මේ කරපු වැඩෙන් කී දෙනෙක් නම් අන්ත අසරණ වෙලා ඉන්නවද කියලා. මේ ඉලෙක්ෂන් එක කැන්ටෙස් කරන්න අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකා ප්‍රින්සිපල් සර්විස් වල ඉන්න කට්ටිය අදටත්
ඔබතුමාට තව විනාඩි දෙකක්
කාලයක් අවසන් කරනවා. අදටත් රිසයින් වෙලා ඡන්දෙත් නැහැ, අන්තිමට මැතිවරණයක් ඉල්ලුවෙත් නැහැ. ආයේ දැන් විදුහල්පතිව ගරු අධ්‍යාපන ඇමතුමත් ඉන්නවා. ඔබතුමා මේක මැතිවරණ කොමිසමත් එක්ක කතා කළාම හරිය 23ක් ගේන අද විදුහල්පතිවරු ඉන්නවා ලංකා පුරාම. ශ්‍රී ලංකා ප්‍රින්සිපල් සර්විස් රෙසිග්නේෂන් ලෙටර්ස් දීලා අන්තිමට ඡන්ද ඉල්ලන්නත් බෑ. දැන් ඒකට රීජොයින් වෙන්න බෑ. මොකද ඉලෙක්ෂන් කොමිෂන් එකෙන් තාම ගැසට් එක අයින් කරලත් නැහැ. ඉලෙක්ෂන් කොමිෂන් එකේ ගැසට් එක අයින් කරන්න බෑ. මොකද ජනාධිපතිතුමාගේ ක්‍රමවේද භාවිත කරලා මැතිවරණය කල් දාලා තියෙනවා. අද ගත්තොත් එමේ ගුරුවරු මං හිතන්නේ අපේ මෙතන තව ගුරුවරු ඉන්නවා මේ සභාවේ. අපේ නුවර අපේ මන්ත්‍රීතුමත් ඉන්නවා ගුරුවරෙක්. 375,000ක් පමණ පඩියෙන්න තියෙන ගුරුවරු ඉන්නවා. ඒ මාස 6ක් ජොබ් එක නැහැ. නෝපේ ගියා. 370,000කට ගිටින ඇරියස් එක තියෙනවා. ගරු අධ්‍යාපන ඇමතුමා මේක ඉලෙක්ෂන් කොමිෂන් එකත් එක්ක හරි කතා කරලා මේ වෙනම කාරණයක්. හැබැයි ඉලෙක්ෂන් කොමිෂන් එකත් එක්ක කතා කරලා මේ ගුරුවරු පමණක් නෑ, අනිත් රාජ්‍ය සේවයේ ඉන්න කට්ටිය නෝපේ දාපු අයටත් දාස් ගාණක් මිනිස්සු අද ඉන්නවා ජොබ් නැතුව. සමාවෙන්න මේ පඩිය නැතුව. කැෂුවල් සර්විස් එකේ ගියපු කට්ටිය මේ ප්‍රාදේශ සභාව හිටත් මේ ප්‍රාදේශ සභාවෙන් තව එහා පැත්තේ ප්‍රාදේශ සභාව වැඩ කරන්නේ ඇයි? මේ ස්වාධීන කොමිසම් ස්වාධීනව වැඩ කරන්න ඉඩ ජනාධිපතිවරයා ලබා නොදීම නිසා තමයි මෙච්චර ප්‍රමාණයකට අද මේ ගැටලුවට මුහුණ දෙන්නලා තියෙන්නේ. එතකොට ස්වාධීන කොමිසම් ගැන ඒකේ වයස වැඩි කට්ටිය ඒකේ අකාර්යමක් ඒ කියන්නේ ඒකේ එෆිෂන්ට් නැහැ කියලා කියනනම් ඒක වෙනම දෙයක්. ඒකට අපි වෙනම වැඩපිළිවෙළක් බලන්න. හැබැයි රටේ රාජ්‍ය නායකයා සහ ආණ්ඩුව විසින් මේ ස්වාධීන කොමිසම් අඩපණ කරන්න මේ ස්වාධීන කොමිසම් වල සේවය ඒ checks and balances නැති කරන්න කරන ඒ කටයුතු පිළිබඳවත් කරුණු එලි දක්වන්න කියන්න ජනාධිපතිතුමනි. ගෲප් මීටින් වල කියන්න ජනාධිපතිතුමනි අපි තමයි මේ විනාශයට මුල. 20 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයේ අසෞද්සභ අපි
කියලා කියන්න ඕනේ.
අවසන් කරනවා. මේ බ්‍රයිබරි කමිෂන් එකට අද වැඩක් කරන්න බැරි කරේ අපි තමයි. මොකද රාජපක්ෂලාගේ තිබ්බ බ්‍රයිබරි කමිෂන් වට්ටික වහන්න බ්‍රයිබරි කමිෂන් අඩපණ කරා. ඉතින් මේක තමයි සත්‍ය. ඉතින් ඒක නිසා මෙතනින් එහාටම වැඩි කතා කරන්න මට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ස්වාධීන කොමිසම් පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා නම් පොදුවේ කොමිසම් කියලා කියන්නේ නැතුව මොන කොමිසමේද මොකද්ද ගැටලුව කියලා කියන්න අපිත් කැමැති ඒක උදව් කරන්න निराකරණය කරගන්න. එහෙම නැතුව පොදුවේ කොමිසම් වලට පහර දීම මම පිළිගන්නේ නැහැ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු සන්තියාපා බණ්ඩාර මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් රාජසභා කොමිසම පිළිබඳව කතා කරන මේ මොහොතේ අද සාකච්ඡා වුණා රාජ්‍ය නිලධාරීන් නැත්නම් රාජ්‍ය සේවා කොමිසම ඒ ස්වාධීනව කටයුතු කිරීමට බාධාවක් වෙන විදිහට දේශපාලනිකව මේ රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කරනවා කියන එක මෙහිදී මත වුණා. මම කියන්න ඕන ගරු සභාපතිතුමනි, රාජ්‍ය නිලධාරීන්ට වගේම තමයි මේ කමිෂන් වල ඉන්න සමාජිකයන්ට අර්බුදය ඇති වෙන අවස්ථා මේ පාර්ලිමේන්තුව තුළ පනත්තුලින්ම ඇති කරලා තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ පනත්වල තියෙන හිල් වලින් මේ සඳහා අවකාශ හදලා තියෙනවා. මම කියන්නේ මේ කමිෂන් වල ඉන්න සමාජිකයන්ට ඒ වගේම තමයි රාජ්‍ය නිලධාරීන්ට තමන්ට සිතඟි පරිදි කටයුතු කරන්න පුළුවන් කියන එක මම පිළිගන්නේ. මෙතෙන්දි සාකච්ඡා වුණා විශේෂයෙන්ම අපේ මధుර මන්ත්‍රතුමා කිව්වා උඩ පළාත ප්‍රාදේශීය ලේකම්තුමා මේ පිළිබඳව. මට ඒ උඩ පළාත ප්‍රාදේශීය ලේකම්තුමා සුද්ධ කරන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ කොහෙත්ම.
නමුත් අපි එක දෙයක් කියනවා. එවට පලාත ප්‍රාදේශය ලේකම්තුමේ පිළිබඳව කතා කරද්දී වට්සප් නැත්තං ඒ ෆේස්බුක් වල හරි වෙන මොනවා හරි දේවල් වල හරි අනීතිකව යම් කිසි ආකාරයක ක්‍රියාකාරකමක් කරලා තියෙනවා නම් ඒකට වින විරෝධී කටයුත්තක් සම්බන්ධයි ය පරිපාලන රෙගුලාසිය අර්ථයේ කටයුතු කිරීමේ කිසිම බාධාවක් අපි මන්ත්‍රීවරු විදිහට ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි ওই කාරණාවෙදී අපි කියනවා මේක කාටවත් පෞද්ගලිකව තිබෙන අමනාපයක් හෝ වෙනත් වෛරයක් හෝ අන්තරයක් මහ ගන්නවත් නැතිනම් මම මහනු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් වීම නිසා කරන ඡන්දයක් හා ඉලක්ක කරගෙන කරන චෝදනාවක් හෝ ඒ හා සම්බන්ධ දෙයක් නෙවෙයි කරු සභාපතිතුමනි. මෙතෙන්දී අත්වසෙම ප්‍රසගත කාරණාව ඇති වෙන්නේ මෙන්න මේ පනතත් එක්ක. මේ දින පනත 2009 අංක 44 දරන අඹුලුවව දිසානායක මුදියාසේලගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානයේ සහ ජයවිදත්ත සංකීර්ණ බාර අර මුදල් පනත. මේ පනතේ මං සමහර දේවල් කතා කරන්න යන්නේ නැහැ. මේ පනතේ තියෙන වැඩවසම් ගති ලක්ෂණ මේ පනතේ ඉදිරිපත් කරලා තියෙන කරුණු කාරණා අපි වෙනම විවාදයක් අඩුම ගානේ දවසක් හරි වරුවක් හරි රැගෙන කතා කරන්න මම ඒකටත් ඉඩ අවස්ථාව ඉල්ලනවා. ඇත්තම මේ පනත පනවන්න කලින් මේ දීපල මහවාර කාර්යාලයට තමයි නිදහස් දීමනා පත්‍රයකින් ලබා දීලා තිබෙන්නේ. ඒක අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. මම වැරදි නම් නිවැරදි කරන්න. එතන නිදහස් දීමනා පත්‍රයකින් මහවාර කාර්යාලයට පවරලා තියෙද්දි මම දන්න විදියට නීතිඥෙක් විදියට කස්ටෝඩියන් ඇක්ට් එක යටතේ යම් කිසි අපේ ගරු සුසිල් ප්‍රේමචන්ද මහත්තයා ඉන්නවා එතුමා අධිනීතිඥවරේ. එතකොට බාරකාවර නීතිය යටතේ ඒ තියනවා යම් කිසි නිශ්චිත මුදලක් ඒ බාරකාර නීතිය යටතේ ගෙවෙන්න ඕන. ඒ වගේම තමයි රොයල්ටි පේමන්ට් එකක් තියෙනවා. රාජ්‍ය බාරයක් ගෙවන්න ඕන 4%. එතකොට මෙන්න මේ කියන කාරණාව ඔය කියන දේපල සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක මම කියන්නේ මේ රටේ විගණකාදී දෙපති දෙපාර්තමේන්තු ඉදිරිපත් කරපු විගණක වාර්තා වලින් තමයි මම මේක කියන්නේ. එතකොට මම කියනවා ගරු සභාපතිතුමනි මෙන්න මේ බාර මහ බාර කාර්යාලයට පාරවපු දේපලක් කමිටුවකට දාලා ඒ කමිටුවක් මගින් මේකේ පරිපාලනය කරන්න යද්දි ඇතිවෙච්ච ගැටලුවක් තමයි මේකේ ප්‍රශ්නේ මුලට ගියපුවම තියෙන්නේ. ඒ නිසා
ගරු අනුරාජාරත්න මහත්තයා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කියන මේ අඹුලාව ජයවිදත්ත සංකීර්ණය පිළිබඳව මොනවා හරි විදියක අක්‍රමිකතාවයක් හරි මොකද මේක පාර්ලිමේන්තුවේ සංස්ථාපනය වෙන්නේ 2010 වර්ෂයේදී. එතකොට අඹුලාව ජයවිදත්ත සංකීර්ණය ආරම්භ වෙන්නේ 1996. එතකොට මම 6 වසරේ. ඒ අරගෙන අවිල්ල තමයි පාර්ලිමේන්තු පනතක් හැටියට අවිල්ල සංස්ථාපන වෙලා මම 2020 වර්ෂයේදී මේකේ සභාපතිවරයා හැටියට පත් වෙන්නේ. දැනට මේක මේ අඹුලුවා බාරකාර මණ්ඩලයේ විගණනාධිපතිවරයා යටතේ විගණනය වෙනවා. ඒ වගේම බුද්ධ ශාසන සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරු මේකේ බාරකාර මණ්ඩලයේ සමාජිකව හැටියට කටයුතු කරනවා. මේක පිළිබඳව මොනවා හරි මොකද මම හැම වෙලාවෙම මම පාර්ලිමේන්තුවට කියපු දෙයක් තමයි ඒකේ වෙන මූල්‍ය ගනුදෙනු පිළිබඳ හැම රුපියලකටම මම වග කියනවා. මොනවා හරි කවුරු හරි ප්‍රශ්නයක් අහනවා නම් මොන අපිට හැම වර්ෂෙම මූල්‍ය විගණුම් විමසුම් ලැබෙනවා. ඒ විමසුම් වලට අපි පිළිතුරු යවනවා. එතකොට මල්වත්ත වගේ තැන්වලට 2020-21 කොරෝනා වලදී බිලියන ගණන් ට්‍රෙෂරිය සල්ලි දෙනකොට අපි මේකේ මිලියන 13ක් කියලා 21ක පඩි ගෙවලා නඩත්තු කරන් ගියා. ඉතින් මේ සියලු කාරණාවල මොනවා හරි මූල්‍යමය කාරණා පිළිබඳ වංචාවක් විෂමතාවයක් තියෙනවා නම් මම මේකේ සභාපතිවරයා හැටියටත් මේ පාර්ලිමේන්තුවට වග කියනවා. මොකද ඒක විගණනාධිපතිවරයාට වග කියනවා කියන්නේ අපි මේ පාර්ලිමේන්තුවට වග කියනවා. ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ. ඔබතුමාට මොනවා හරි ඒක පිළිබඳ චෝදනා තියෙනවා නම් ඒව ඉදිරිපත් කරන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඔබතුමා කියපු දෙවනි කාරණාව බරපතල වැරදි කාරණාවක් ගරු මන්ත්‍රීතුමනි මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ටික මට විරෝධී කට්ටියකින් ගොනු කරගන්න ඕන අපි දෙන්න ඒක වෙනම බලාගමු. හැබැයි මේ උත්තරීතර පාර්ලිමේන්තුව මේ සභාව ඒකට පාවිච්චි කරන්න එපා. මොකද ගරු සභාපතිතුමනි ප්‍රාදේශීය ලේකම්තුමිය පිළිබඳ මොකද මම කැමති නැහැ. මට සමා වෙන්න ගරු සභාපතිතුමනි අපිට ස්ටෑන්ඩින් ඕඩර්ස් වල විදියට ප්‍රිවිලේජ් මැටර් එකක් රේස් කරාට පස්සේ අපිට මේ සභාව ඇතුළත කතා කරන්න අයිතියක් නැහැ. ඒ නිසා මම කතා කරන්නේ නැහැ ඒක දීර්ඝව. හැබැයි මම කෙටියෙන් කියනවා අම්බුලුවාව පිළිබඳ කිසිම කාරණාවක් නෙවෙයි මේකෙදී කතා වෙන්නේ. එතුමිය වත්තේන ජල යෝජනා ක්‍රමයක් හදන්න ගිහිල්ලා කරපු මූල්‍යම කාරණාවක් වෙච්ච දෝෂයක් නිසා තමයි විගණන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කමිටුවක් පත් කරලා විමර්ශනයක් ආරම්භ වෙන්නේ. හැබැයි මගෙත් එක්ක ගිහිල්ලා වෙනම ගිහිල්ලා අර ඇති වෙච්ච ප්‍රශ්නයක් මේකට ඇඳගෙන සම්පූර්ණ මේක දේශපාලනීකරණය කරන්න හැදුවා. මේකේ කාරණා දෙකක් ගරු මන්ත්‍රීතුමනි. එක කාරණාවක් තමයි මූල්‍යමය වංචාවක් වෙලා තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. දෙවනි කාරණාව තමයි මගේ තියෙන. ඒ නිසා ප්‍රිවිලේජ් මැටර් එක ඔබතුමා වැරදිවට අදින්න එපා. ඔබතුමාට ඒ වැරදි කණ්ඩායම් වලට අවශ්‍ය ඡන්ද එකතු කරගන්න ඕන ඡන්ද එකතු කරලා ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ. හැබැයි වැරදි කාරණා මේ සමාජගත කරන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න එපා ගරු මන්ත්‍රීතුමනි.
ගරු වසන්තයාප බණ්ඩාර මැතිතුමා.
ගරු සභාපතිතුමා ගරු සභාපතිතුමා මේකේ තිබෙන කාලයත් එක්ක අත්වසෙන් මේක දීර්ඝ විවාදයකට යන්න මදුර මම සූදානම්. හරිද? මහනුවර ඡන්ද පිළිබඳව කියන කතාවේදී ඔබතුමා ඉදිරි මැතිවරණයේදී සහ ඉදිරි කාලයේ පාර්ලිමේන්තුවේ අපි ඉන්න පුළුවන් නොවෙන්න පුළුවන්. හැබැයි මේ රටේ භූමිය සම්බන්ධයෙන් ඔබතුමාලට සින්නක් කරයිතිය ලියලා දීලා නැහැ ආණ්ඩුවේ උනාට. ඒක හොඳට බල තියාගන්න. ගරු සභාපතිතුමා අපි සායන වෙලාවක් බලන්න හිටියා මේ පිළිබඳව. ගරු සභාපතිතුමා පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්නයක් ඇති කරාට පස්සේ නීති සම්පාදනයේදී නිලධාරීන්ට තනියම පුළුවන්කමක් නැහැ. මේ නීතියේදී ඔවුන්ට අර්ථ නිරූපණය කරලා අර ශ්‍රේෂ්ඨාධිකරණයේ වගේ කටයුතු කිරීමේ ඔවුන්ට ඒ තියෙන ක්‍රියාවලිය සීමාකම් තියෙනවා. ඒ කියන්නේ ඒ නිලධාරීන්ට පාර්ලිමේන්තුව පනවන පනත් වලින් ලබා දෙන්න ඕන ඉතාම නිවැරදි සරලව තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක්. ඕනම කෙනෙක් දන්නවා මහභාරකාරයාට පවරුපු දේපලක් තියෙනවා නම් රාජ්‍ය දේපලක් මහභාරකාරයාට පවරලා තියෙනවා නම් ඒ මහභාරකාරයාට පවරුපු දේපල සම්බන්ධයෙන් ඒ මහභාරකාරයාට අයවීමක් තියෙනවා. මහභාරකාරයාට තිබෙන දේපල පුජ්‍යලික අපිට පරිහරණය කරන්න බෑ. ඒ නිසා අපි කිසියම් විදියකින් ආයතනයක් පවත්වාගෙන යමින් කමිටුවකට බාරලා තියලා තියෙන වෙලාවකදී ඒ කමිටුවේ යම් කිසි විදියකින් ටිකට් පතක් නිකුත් කළා ඒ ප්‍රවේශයක් ලබා දෙනවා නම් යම් කිසි විදියකින් එහි ඉදිකිරීමක් කරන්න යනවා නම් අපිට තියෙන නීති ව්‍යායතන වලට යන්න මධ්‍යම පරිසර අධිකාරියට අපි යන්න වෙනවා. පර්මිෂන් එක ගන්න වෙනවා. මධ්‍යම පරිසර අධිකාරියෙන් අහනවා ඊට පස්සේ කවුද මේ ඉදිකිරීම කරන්න යනවා නම් කේබල් කාර් පද්ධතියක් වෙන්න පුළුවන් වෙනත් ඉදිකිරීමක් වෙන්න පුළුවන්. අන්න එතෙන්දී අහනවා මෙහි නිසි නියම අයිතිකාරයා කවුද කියලා.
කාලය අවසන්.
එතකොට අයිතිකාරයා පොල්මක්කාරයා මහභාරකාරයා නම් මහභාරකාරයාට කිසියම් මේ ලැබෙන්න ඕන ගෙවීම් ලැබෙන්නේ නැත්තම් කොයි විදිහටද ඔහු කටයුතු කරන්නේ සම් මේ දේපල පවත්වාගෙන යන්නේ? ඒ නිසා මේ දේපලවල පැවැත්ම පිළිබඳව මහභාරකාරයා සතු දේපල කමිටුවකට පත් කරාට පස්සේ බාරය මෙතන ඇතිලා තියෙන ගැටලුව තමයි මේ දිගටම යන්නේ. මේ ගැටලුව ඇති කරේ මම කියනවා ගරු සභාපතිතුමනි මේ නීති හදපු 2009 නීති හදපු පාර්ලිමේන්තුව ඒ ඉදිරි කාලේ විස්තර ගැසෙති මම ස්තුතිය ඔබතුමාට කාලය
ලබා දුන්නා. ගරු රාජමාත අනුරාධ ජයරත්න මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද දිනේදී රාජ්‍ය සේවා කොමිෂන් පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාවල කටයුතු පිළිබඳව සාකච්ඡා කරන වෙලාවේදී විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ සමස්ත රාජ්‍ය සේවා කොමිසම් පද්ධතියම හැදිලා තියෙන්නේ රාජ්‍ය පරිපාලනයේ ස්වාධීනත්වයේ කොතනද ඒක තවත් යහපත් සුභවාදී විදිහට පෙළගස්සා ගැනීමේ අරමුණින් තමයි රාජ්‍ය සේවා කොමිසම් ටික පෙළගස්සලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට නැවත වාරයක් අපිට වෙලා තියෙන්නේ මම හොඳම උදාහරණයක් කිව්වොත් අපි ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ තියෙනවා සුනිත්‍ය බලසක්ෂි අධිකාරිය තියෙනවා සස්ටේනබල් එනර්ජි ඇතොරිටි එක. මේ හැම එකක්ම හැදුවේ මේ රටේ දේශීය හෝ විදේශීය ව්‍යවසායකයෝ ඇවිල්ලා මේ රටේ යම් ආයතන කරනවා නම් ව්‍යාපාර කරනවා නම් ඔවුන්ට ෆැසිලිටේට් කරන්න ඔවුන්ට සහයෝගය දෙන්න ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට තමයි මේ ආයතන ටික හැදුවේ. ඒ වගේම තමයි මේ රාජ්‍ය සේවා කොමිෂන් ටික හදනකොට රටේ යහපැවැත්මට ස්වාධීනත්වයේ රාජ්‍ය නිලධාරීන්ගේ ඒ ස්වාධීනත්වයේ සියලු දේ ආරක්ෂා කිරීම තමයි මේ රාජ්‍ය සේවා කොමිෂන් වල අරමුණ බවට පත් වුනේ. හැබැයි ගරු සභාපතිතුමනි අද දිනේදී මේ රාජ්‍ය සේවා කොමිෂන් ටික කොච්චර රටේ සුභවාදී විදිහට කටයුතු කරනවද කියන එක පිළිබඳව බරපතල ප්‍රශ්නයක්. ඒ බරපතල ප්‍රශ්නේ කොතෙක් දුරට ඇවිල්ලාද කියනවනම් මේක සම්පූර්ණ අද දේශපාලනීකරණයේ වෙලා. මොකද මට හොඳට තේරෙනවා සමහරලාට අපේ මහනුවර දිස්ත්‍රික්කයේ සමහර මන්ත්‍රීවරු ගම් ගාන ගිහිල්ලා ව්‍යාපෘති කිව්වා. ඒ දවස්වල මැතිවරණ කාලේදී අපිට මතකයි ගරු සභාපතිතුමනි ප්‍රොජෙක්ට් එකක් පෙන්වුවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රොජෙක්ට් එකක් පෙන්වුවා. හැබැයි ගරු සභාපතිතුමනි අවසානයේ වැසිකිළියක් හදන්න බැරි වෙච්ච මන්ත්‍රීවරු ඉන්නවා. අද එහෙට පනිනවා මෙහෙට පනිනවා දැන් ඉන්න තැන උන්දලට තේරෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. එහෙම ගරු මන්ත්‍රීවරු මේකට ඇවිල්ලා සමහරක් වෙලාවට මේ රාජ්‍ය සේවා කොමිෂමේ මාතෘකාව පිළිබඳ සාකච්ඡා කරනකොට මාතෘකාවවත් බරපතලකම පිළිබඳව තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි නීතිචවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිළිබඳ පනතක් තියෙනවා. ඒ පනත පාලනය වෙන්නේ කොහොමද කියලා සමහර අය අධ්‍යයනය කරනවා. ඒක සමහර විට කියවන්න බැරි වෙන්න පුළුවන් අවබෝධ කරගන්න තියෙන දැනුම අඩු වෙන්න පුළුවන් හැබැයි මේවා බලන්න ඕන කදිර ගාමර සෙන්ටර් එක තියෙනවා ගරු සභාපතිතුමනි මේ වගේ කවදාකවත් මේ වැරදි චින්තනයක් හදාගෙන අපිට ගරු සභාපතිතුමනි ඉඩම් පිළිබඳ තියෙන ප්‍රශ්නෙත් මේකයි අපි මිනිස්සුෙකුට ඉඩමක් දෙන්න කැමති නැහැ කොණෙන් අල්ලගෙන ඉන්නේ සාමාන්‍ය මිනිහෙක් අවුරුදු 30-40 පදිංචිච්ච මිනිස්සුෙකුට අපි බලපත්‍රයක් ඔප්පුවක් දෙන්න මේ රටේ ක්‍රමවේද සහ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ අවසානයේ වෙන්නේ ඉඩම් ටික සංවර්ධනය වෙන්නේ නැහැ පිටරට ආයෝජකයෙක් ආපුවම ඒ ඉඩම අපි අල්ලගෙන තමයි අවසානයේ මේ මිනිහට දෙන්නේ එතකොට ඒව සංවර්ධනය වෙන්නේ නැහැ හැබැයි කරු සභාපතිතුමනි මම 2020 සමහරුව ඇවිල්ලා අම්බලව බාරකාර මණ්ඩලය කියනවා මම 2020 අම්බලව බාරකාර මණ්ඩලය ගන්නකොට 102ක් මේ රටට සංචාරක ව්‍යාපාරයක අද වෙනකොට 108.5ක් එනවා එහෙමනම් කවුරු හරි ඇවිල්ලා අඩුම ගානේ මොකද්ද වැඩපිළිවෙල කියලා අහලා ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන අද සමාජලට මල්වත්තට එන සංචාරකයන් රටේ සංචාරක අම්බලවට එනවා අපි සම්පූර්ණයෙන්ම සමස්ත විගණනාධිපතිවරයා ඉන්නවා බුද්ධ ශාසන සංස්කෘත අමාත්‍ය ලේකම්වරු ඉන්නවා එතකොට මේක අපි తాවකාලික බාරකාරයක් පමණයි ගරු සභාපතිතුමනි අපිට මේක අල්ලගෙන ගැට ගහගෙන අපිට මේ પરම්පරාව ගෙනියන්න අපිට වමනාවක් නැහැ හැබැයි නිකන් තිබිච්ච මානකැලයක් අද මිනිස්සු මාසෙට 50,000ක් ගේන තනක් බවට පත් කරපු එක ගැන ගෞරවයක් දෙන්න බැරි කුහක මිනිස්සු ඉන්න රටක් මේක ඒ නිසා තමයි මේ රට දවසින් දවස පල්ලෙහාට යන්නේ ඒ නිසා තමයි මේ රට දවසින් දවස නැගිටින්න බැරි වෙලා තියෙන්නේ අද මහා බාරකාරවරයාට ඕන නම් ඇවිල්ලා මහා බාරකාරවරයාට මේකක බලලා අවශ්‍ය ඕනම කිඳුවක් ගන්න පුළුවන් මහා බාරකාරවරයා මේ පාර්ලිමේන්තුවට ගෙනවලා අහන්නේ නැතුමගේ ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ හැබැයි ගරු සභාපතිතුමනි මිනිස්සෙක්ගේ හොඳ වැඩක් අගය කරනවා වෙනුවට ඒ කුහකත්වය තමුන්ගේ ඊළඟ දේශපාලන පුටුව ඊළඟ මන්ත්‍රී පදවිය මේක විතරයි මේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන අපි දවසින් දවස පාර්ලිමේන්තුව නරක අධියට ගිහිලා තියෙන ගරු සභාපතිතුමනි ඒකයි අපි මේක පාවිච්චි කරලා තියෙන ඒකට ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා දවස ගානේ ගියපු හොඳ වැඩ පිළිවෙලක් තියෙනවනම් අපි මහනුවර දිස්ත්‍රික්කයේ අපේ බර්ඩ් පාක් එකක් හදලා තියෙනවා අපේ නාලකොඩේ මන්ත්‍රීවගේ අයියා අපි ආශිර්වාද කරනවා අපි සහයෝගය දෙනවා මම ඇත්තටම ඇහුවා අපෙන් මොනවද වෙන්න ඕනේ කියලා අපිට මහනුවර දිස්ත්‍රික්කයේ තව සංචාරක එක රැයක් හරි දෙකක් හරි රැඳෙන තව දේවල් දෙක තුනක් මේ නගරෙට ඕනේ. තියෙන එකත් වහලා දාන්න නෙවෙයි කරු සභාපතිතුමනි. මේ වගේ කවුරු හරි කියනවා නම් ගස් කැපෙනවා, වංචා වෙනවා, දූෂණ වෙනවා. අම්බුලාවේ කේබල් කා පද්ධතිය කරන්න තීන්දුව කරේ 2001 අවුරුද්දේ. අද මම 2020 මේකේ සභාපතිත්වයේ බාර අරගෙන ගිය අවුරුද්දේ අන්තං මේ රටේ ගිනි තියනකොට ආයෝජන එන්න ඩොලර් බිලියන 4.25ක ආයෝජන මේ රටට ගෙනාවා. අවුරුදු 13කින් මේක ආණ්ඩුවේ ව්‍යාපෘතියක් බවට පත් වෙනවා. සමහරවිට රජයට කරන්න බැරි එකක් අපි අම්බලව බාරකාර මණ්ඩලය හැටියට කරේ. ගරු සභාපතිතුමනි මේක අගය කරන්න මේ රටේ මිනිස්සෙක් නැහැ. ඒක අගය කරනවා වෙනුවට ආයතන 19ක අනුමැතිය අරන් තියෙනවා. කැබිනට් පත්‍රිකාවක් ගිහිලා තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය තියෙනවා. EIA එක තියෙනවා. UDA එක තියෙනවා. තව ආයතන 19ක් මේ වගේ තියෙනවා. තව යන්න ඕන ආයතන තියෙනවා. කරුණාකරලා පෙන්නලා දෙන්න කිසි ගැටලුවක් නැහැ. අපි ඒ ආයතනයටත් යනවා. විරුද්ධව රටේ නීති රීති උල්ලංඝනය කළ අවභාවිතා කළ අපිට කරන්න ඕන කමක් නැහැ. අපේ වැරද්දක් තියෙනවා නම් මෙතන පෙන්වලා දෙන්න ඒක බොහොම විවෘතව පිළිගන්නවා සහ වැරද්දක් වුණත් ඒක වැරදි කියලා කියන්න අපි පැකිලෙන මිනිස්සුත් නෙවෙයි. හැබැයි ගරු සභාපතිතුමනි දවස ගානේ මේක දිනු කරගෙන යනකොට මේ වගේ දිස්ත්‍රික්ක නියෝජනය කරන කුහකයෝ එකතු වෙනකොට ගරු සභාපතිතුමනි දවස ගානේ මේක දිස්ත්‍රික්ක වැටෙන විදිහට රටම අවසානේ කඩාගෙන වැටෙන්නේ. මේ රට නැගිටවන්න මේ රට දිනු කරන්න මේ රටේ වැඩපිළිවෙල දුවවන්න කිසිම විදියක කෙලෙහි ගුණයක් නැති දිස්ත්‍රික්ක පිළිබඳ ආදරයක් නැති වැඩපිළිවෙලක් නැති මිනිස්සු මේ ආසන නියෝජනය කරන කක්කල් මේ රට නැගිටවන්න හම්බෙන්නේ නැහැ කරු සභාපතිතුමනි. ඒ නිසා අපි ඔබතුමාලට බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මේ රාජ්‍ය සේවා සමස්ත රාජ්‍ය සේවා කොමිෂන් වල ක්‍රියාපටිපාටිය පිළිබඳව ගත්තත් ඒ පිළිබඳව කිව යුතු කරුණු බොහොමයක් තිබුණා. නමුත් මේ වෙලාවේ ගරු සභාපතිතුමනි සීලු කාරණා ඉදිරිපත් කරන්න බැරි වුණත් ඒ සමහර කාරණා අපි සියල්ල විවේචනය කරන්න රාජ්‍ය සේවා කොමිෂම ඇතුළු සියලුම කොමිෂන් සභාවල ස්වාධීනව ගත්ත හරි තීන්දු తీරන බොහොමයක් තියෙන අපි ඒවට ගෞරව කරනවා. හැබැයි රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙල අඩාල කරනවා නම් එතන අපි විරුද්ධයි කියන එකත් මතක් කරමින් මම හිතනවා බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ගාමී වලේබඩ මැත්තම ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි කාර්ක සභා සභාපතිතුමනි මේ කොමිෂන් සභා ස්වාධීන විය යුතුයි ඒකන කිසි තර්කයක් නැහැ. හැබැයි මේ කොමිෂන් සභාව පිහිටවනකොට ඒ පිහිටවපු අනපනත් වලින් මේ කොමිෂන් සභාව ස්වාධීන කරලා පිහිටවලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ කොමිෂන් සභාවට පත් කරන්නේ ස්වාධීන නිලධාරීන්ද කියන එක. නීතියෙන් කොමිෂන් සභාව ස්වාධීන වුණාට වැඩක් නැහැ. කොමිෂන් සභාවට පත් කරන නිලධාරීන් ස්වාධීන නොවීම තුල. ස්වාධීන නොවිචි නිලධාරීන් කොමිෂන් සභාවට පත් කරලා ඒ කොමිෂමෙන් ස්වාධීනත්වයක් බලාපොරොත්තු වෙන එකත් ඵල රහිත ක්‍රියාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපිට අද වාද කරන්න වෙලා තියෙන්නේ. දැන් මේ සංචරණ හා තුලන පවත්වා ගන්න නම් මේ කොමිෂන් සභාව ස්වාධීන විය යුතුයි තමයි. එතකොට ස්වාධීන වෙන්න නම් ඒ පත්වෙන නිලධාරීන් ස්වාධීන වෙනවා වගේම ඒ අයගේ පහසුකම් සහ අනිකුත් ක්‍රියාමාර්ග පිළිබඳවත් ඒ අයට ප්‍රමාණවත් ආකාරයේ පහසුකම් සැපයීම සහ ඔවුන්ට කටයුතු කරන්න අවස්ථාවක් ලබා දීම ඉතාම වැදගත්. දැන් මෙවැනි පරිසරය පිළිබඳව ස්වාධීන කොමිෂන් සභා රටේ තියේදී තමයි පෞගිය කාලේ එංගලන්තේ ඉඳලා ලංකාවට විස සායනික අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 40ක්ද කොහෙද ලංකාවට ආනයනය කළේ. ආනයනය කළා පරිසරය පිළිබඳව ස්වාධීන කොමිෂන් සභා බුදියාගෙන හිටියේ වෙලාවේ. ඩොලර් මිලියන ගාණක් ඒවයින් ඒ ආනයනය කරපු අය හම්බ කරගෙන තිබෙනවා. දැන් අද වාර්තා වෙනවා අර මැල්ටිමෝර් පාලමේ ගැටුණ ඩාලි නැව ලංකාවට විස සහිත අපද්‍රව්‍ය කන්ටේනර් 56ක් පටවාගෙන ආවි. එතකොට ලංකාවේ මොන කොමිෂන් සභාවෙන්ද මේ වගේ ලංකාවට ගේන්න අවසර දීලා තියෙන්නේ? අපි අහනවා මේ සභාවෙන් අර එංගලන්තයේ ඉඳලා මේ කුණු කන්ටේනර් රට ගෙනාපු පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකතුමා කියලා රටවටේ යන මහත්මයාමද මේක ගෙනල්ලා තියෙන්නේ කියලා හොයලා බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දැන් මේ ස්වාධීන කොමිෂන් සභාව වැඩ කරන විදිහද? එතකොට රේගුව මේක පිළිබඳ සම්බන්ධ නැද්ද? ආනයන අපනයන දෙපාර්තමේන්තුව මේක පිළිබඳව බලන්නේ නැද්ද? පරිසර අධිකාරිය මේක ගැන බලන්නේ නැද්ද? එහෙනම් ස්වාධීන කොමිෂන් සභාව කියලා ඒගොල්ලෝ මේ ජාවාරම් කරන එකද කරන්නේ? අපි දැක්කා අධ්‍යාපන ඇමතිතුමා මේ සභාවට නිතර දෙවේල කියන ගැටලුවක් තමයි විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නේ, ගුරුවරුන්ගේ ප්‍රශ්නේ, ගුරුමාරු ප්‍රශ්නේ, ස්ථානමාරු ප්‍රශ්නේ මේ ඔක්කොම හිර වෙලා තියෙන්නේ කොහෙද? මේ කියන ස්වාධීන කොමිෂන් සභාවවල. එතකොට කොහොමද මේ කොමිෂන් සභාව හරි කාර්යක්ෂමතාවයෙන් යුතුව මේ ගන්න ප්‍රතිපත්ති තීන්දුවලට සහය නොදක්වා මේ රාජ්‍ය පවත්වාගෙන යන්නේ? ඒක නිසා කාලෝචිත මාතෘකාවක් මේ ඉදිරිපත් කළා වාද කරන එක ස්වාධීන කොමිෂන් සභාවල ඉන්න නිලධාරීන් තමන්ගේ නිලධාරීකම විතරක් නෙමෙයි,
ඔබතුමාට තව විනාඩියක් කාලයක්
තියෙනවා. මදුර මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ විශ්‍රාමගියේ නිලධාරීන් පත් කරපුවාම ඔවුන් තනතුර ආරක්ෂා කරගන්න කටයුතු කරනවා මිසක කොමිෂන් සභාවේ කාර්යභාරය හා සමාජ වගකීම හා ව්‍යවස්ථාදායකයේ තියෙන වගකීම ඉටු කරන්න කොච්චර දුරට කටයුතු කරනවද කියන එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ ස්වාධීන කොමිෂන් සභාව දේශපාලනයෙන්, දේශපාලනඥයන්ගෙන් විතරක් නෙමෙයි ඔවුන්ගේ සේවාවලින් රාජ්‍ය සේවා කොමිෂන් වෙන්න පුළුවන්, මැතිවරණ කොමිෂන් වෙන්න පුළුවන්, මේවා වැඩ කරන සේවක මේ කොමිෂන් සභා සමාජිකයන් තමන් මීට කලින් හිටපු සේවයට ගණකාධිකාරී සේවය වෙන්න පුළුවන්, පරිපාලන සේවය වෙන්න පුළුවන්, ප්ලෑනින් සර්විස් එක වෙන්න පුළුවන්, විද්‍යාත්මක සේවය වෙන්න පුළුවන්, විදේශ සේවය වෙන්න පුළුවන්, මේ කියන විගණන සේවය වෙන්න පුළුවන්, ගණකාධිකාරී සේවය වෙන්න පුළුවන්, මේවයින් පත් කරපුවන් ඒවයින් පත් වෙලා යන අය තමන්ගේ සේවයට අදලා තමයි තීරණ ගන්නෙ. ඒක තමයි වෙමින් තියෙන්නේ. ඒ නිසා මේ සමස්තයෙන්ම මේ කොමිෂන් සභාව මුදවා ගැනීමට ඊළඟ මැතිවරණයෙන් පසුව කටයුතු කරන්න වෙනවා කියන එක ප්‍රකාශ කරමින් අවස්ථාව ලබා දී පිළිබඳ නියන ස්තුතිය.
ගොමි ස්තුතිය ගරු ජානක වක්කුඹුර මැතිතුමා, ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
ගරු මුසුනේ ගරු මන්තුමනි, මදුරු ඉතාන් මන්තුමා සභාව කල් තබන අවස්ථාවේ ගෙනාපු මේ යෝජනාවේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එකක් මේ රාජ්‍ය කොමිෂන් සභාව පිටවට පස්සේ මේ කොමිෂන් සභාව ඒගොල්ලෝ යම් යම් තීන්දුව ගන්නවා මහ පොළොව දිහා බලන්නේ නැතුව. දැන් අපේ රටේ පළාත් සභා පිටවලා අවුරුදු 38කටත් වැඩි අර පළාත් රාජ්‍ය සේවයේ ඉන්නවා විශාල පිරිසක්. ඒ කියන්නේ වැඩිම පිරිසක් ඉන්නේ පළාත් නමේ පළාත් රාජ්‍ය සේවයේ. මේ ළඟදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියලා තියෙනවා, පළාත් රාජ්‍ය සේවයේ ඉන්න උපාධිධාරියාට මධ්‍යම රජයට යන්න බෑ කියලා. එතකොට ඒ යම් කෙනෙක් පළාත් රාජ්‍ය සේවයේ පත්වීමක් ගත්තහම එයාට කවදාවත් අහපව මධ්‍යම රජයට යන්න විදියක් නෑ. දැන් එහෙම කරොත් එහෙම මේ පළාත් සභාවක පත්වීමක් ගන්න කිසි කෙනෙක් එන එකක් නෑ. මොකද මෙච්චර කාලයක් තුල එහෙම ප්‍රශ්නයක් තිබුණ නෑ. මේ අලුතෙන් තමයි මේ ප්‍රශ්නේ හදාගෙන දැන් සබරගමු පළාතේ ඉන්න එක්කෙනෙකුට මේ කොළඹ තියෙන අමාත්‍යංශයකට එන්න වුණොත් එයාට එන්න විදියක් නැහැ. ඒගොල්ලෝ කියනවා ඒ දැන් එහෙම යන්න බෑ කියලා. ඒකට මේක ලොකු අසාධාරණයක් තියෙනවා. ඒ වගේම අපි දකිනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යමක් ඇරියහම මාස ගාණක් පහු කරලා තමයි ඒක එවන්නේ. ඒගොල්ලන්ට කිසිම වුමනාවක් නැහැ මේ රජයේ වැඩ කටයුතු ඉක්මන් කරන්න. ඒකෙන් දැන් මේ අලුතෙන් බැලුවහම එක තනතුරකට එක නිලධාරි කෙනෙක් පත් කරන්න ඉන්ටර්වයුව එකක් තියලා තියෙනවා. එයාගේ තනතුරට පත් කරන්න ඊගාව එක්කනට ආයෙ ඉන්ටර්වයුව එකක් තියන්න ඕනේ. එයා හිටපු තැනට පත් කරන්න තව එක්කෙනෙක් ගේන්න නම් ආයෙ ඉන්ටර්වයුව එකක් තියන්න ඕනේ. ඒක තනතුර පුරවනකොට හිස් වෙන ටික ඔක්කොටම යන්න
අවුරුද්දක් ඉතර යනවා තනතුරු ටික ඔක්කොම පුරවන්න ගියාම. ඒකට මේවා මීට වඩා ලේසි ක්‍රමයක් හොයලා මේ කටයුතු කරන්න ඕනේ. ඉතින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවල මමත් අපිත් කියනවා මේ විශ්‍රාම ගිහිල්ලා ගොඩක් පැරණි අය ඇරියහම ඒගොල්ලෝ මේක බලබලා ඉන්න අයරෙන් වැඩක් කරන්නේ නැහැ. ඉතින් රටක් කාර්යක්ෂමතාවයේ වැඩි වෙලා ඉස්සරහට යන්න නම් ඒ අරපු ලියුමට ඉක්මනින් උත්තරයක් දෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන්ද බැයිද උසස් වීම දෙන්න බැයිද කියලා දැනුම් දෙන්න ඕනේ. හැබැයි අපි දැක්ක පහුගිය දවස්වල රාජ්‍ය සේවකින්ගේ සාමාන්‍ය කම්කරු වගේ ඉඳලා මාරුවෙන් රාසියක් කරා. කාර්යාල සහායක මේ අය හැමෝම ඇපීල් කරා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට
විනාඩියක්
තියෙනවා. තමන්ට තියෙන අපහසුතාවය පිළිබඳව මං අහපු අය 100ක්ෙන් ඇව්වා නම් එක්ක මිනිස්සෙක්වත් ඒ ඇපීල් එකකට ආපහු එකක්වත් හදලා නැහැ. ඒ කියන්නේ ඇපීල් ටික බලලම නැහැ. ඇපීල් බැලුවා නම් මට එක්කෙනෙක් ගහලා පෙන්නවා එයාගේ තිබිච්චි වාර්තාවල් ගොඩක් රෝහල් වල හිටපු ඒවා. ඒ වාර්තාවල් ටික එකක් හරි කියවලා බලවන මේ ඇපීල් එකක් බලලා යම්කිසි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. ඒක නිසා ඒක කරන්න බැයි නම් ඇපීල් ගෙන්න ගන්න හොඳ නැහැ. ඔය රටේම මාරුයින් කරාම ඒ අයගේ ඇපීල් එකක් ඒගොල්ලෝ දානවා. ඒකර මම බලන්නේ නැත්නම් ඒවල් බලන්න කාලයක් කරාම වෙනත් කට්ටියකට දීලා හරි මේ රටේ මිනිස්සු එහා කෙරවල ඉඳන් මෙහා කෙරවලට දැම්මහම ඇපීල් එකක් දානවා. ඉතින් ඒකට සාධාරණීකරණයක් ඉෂ්ට කරන්න ඕනේ. ඒක නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේට වඩා කාර්යක්ෂම වෙන්න ඕනේ. කාර්යක්ෂම වෙන්න එතන නිලධාරි නැත්නම් ඒකට අවශ්‍ය කරන කට්ටිය බඳවගෙන කටයුතු කරන්න
ඕනේ. ඒක නිසා
අපි ඉල්ලීමක් කරනවා මේව ගැන නැවත බලලා මේ පළාත් සභාවවල ඉන්න අයට මධ්‍යම රජයට අහපව් යන්න පුළුවන් විදියට ඒ අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා.
කාලය අවසන්. බොහොම ස්තුතියි පිළිතුරු කතා ගරු සිසිල් ප්‍රේමජයන්ත සභානායකතුමා.
ගරු මුලාසනුණ්ඩ මන්ත්‍රීතුමනි, අද මේ කාලාන්තරයක් තිස්සේ රාජ්‍ය සේවයේ තිබූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තමයි අද ගරු මදුරු විතානගේ මන්ත්‍රීතුමා අවධානය යොමු කළේ. ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙපැත්තෙම මන්ත්‍රීවරු වැඩි පිරිසක් කතා කළේ මේ ස්වාධීන කියලා තිබෙනා වූ කොමිෂන් සභාව වලින් ඒ කාර්ය හරියට ඉටු වෙනවද කියන ප්‍රශ්නේ. දැන් විශේෂයෙන්ම දැන් අල්ලස් කොමිසම ගැන කතා කළා එක මන්ත්‍රීතුමෙක්. මේ අල්ලස් කොමිසම ගැන නෙමෙයි මේ වැඩි අවධානයක් යොමුනේ. මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගැන. මොකද අල්ලස් කොමිසමක් ආවේ මේ 94න් පස්සේ අල්ලස් පනතක් හදලා ඒ විදිහට විකාශනය වෙලා තමයි ආවේ. පසුව ස්වාධීන කොමිෂන් සභාව බවට. දැන් මුලින්ම මම මතකයි මම මහාධිකරණයේ නඩුවලට මුලින්ම බැනී ඉන්නකොට දූෂණ අල්ලස්සා දූෂණ කොමිෂන් එකක් තිබුණේ නැහැ. මම පනතක් තිබුණේ නැහැ. අල්ලස් පනත තිබුණේ. ඒව ප්‍රවර්ධනයෙන් පසු ඇති වුණා. හැබැයි දැන් අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියන එක සොල්බරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තිබ්බා. සොල්බරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තිබ්බා. මොකද ඒ වෙලාවේ රාජ්‍ය සේවය කියන එක පවත්වාගෙන යන සඳහා දා ආණ්ඩුකාරතුමාගේ පත්වීමක් හැටියට ගිහිල්ලා කොමිෂන් සභාවක් තියෙනවා. ඒ කොමිෂන් සභාවෙන් තමයි රාජ්‍ය සේවකින්ගේ පත්වීම විනය කටයුතු ඉවත් කිරීම මේ සියල්ලම සිදු වෙන්නේ. එතකොට දැන් මේ රාජ්‍ය සේවයේ විකාශනය වෙලා මේ වෙනකොට ලක්ෂ 15ක් ඉන්නවා රාජ්‍ය සේවකයෝ. මේ ලක්ෂ 15න් අපි ගත්තොත් එක එක ක්ෂේත්‍රවල විශාල පිරිසක්. අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තාම ගුරුවරුම ඉන්නවා 245,000ක් අතර. විදුහල්පතිරු ඉන්නවා 16,000. පරිපාලන සේවයේ අධ්‍යාපන ඉන්නවා 3,500ක්. ගුරු අධ්‍යාපනඥ සේවයේ 1,500ක් ඉන්නවා. අනාදේන සේවකයෝ ඉන්නවා. මේ ඔක්කොම ගත්තාම ලක්ෂ 3කට විතර ආසන සංඛ්‍යාවක් මේ ක්ෂේත්‍ර විතරනේ. ඒ නිසාම අධ්‍යාපන සේවා උපගමිටුවක් තිබ්බා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ අමාත්‍යංශ මම බාරන මාස 22යි. අර්බුද මැද්ද බාරගත්තා. විදුහල්පතිරු 16,000න් 4,700ක් බොහොම අමාරුවෙන් පත්වීම් දී ගත්තා. කලින් තුච්ච විභාගයකට නඩු කීකී ඉන්නකොට. නැත්තම් එතන 4,700ක් විදුහල්පතිරු නැහැ. ඊළඟට ඒ නැති නිසා වැඩ ආවරණය කරන්න දාපු අය 3,500න් දැන් 1,800ක් ඉතුරුලා තියෙනවා. දැන් ඒ අවුරුදු 5, 7, 8, 10 දුෂ්කර ප්‍රදේශවල කවුරුත් නැත්නම් අර වැඩ ආවරණය කළා. දැන් මේ ප්‍රශ්න විසඳන්න අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් අරගෙන ප්‍රතිපත්ති තීන්දුවක් අරගෙන යවුවා. දැන් මේ ඇයට පමණක් සීමා වෙන ආකාරයට ඊට කලින් එහෙම කළා තියෙනවා. මේ රාජ්‍ය සේවා කොමිසම වනේ ඊට කලිනුත් එහෙම කළා තියෙනවා. ඒ ඇයට පමණක් සීමා වෙන හැට මේ විදුහල්පතිකම දීලා එයා විශ්වාසමනුට එතනින් අයින් වෙනවා. එතනින් එහාට ප්‍රොමෝෂන් ගන්න ඉන්න අනිත් පැත්තේ ඒක අසාධාරණයක් වෙන්නේ නැහැ. අවස්ථාව තියෙනවා.
ඊට පස්සේ ඒක එතන හිර වෙනවා. ඈ ඊළඟට අපි ගත්තාන් පස්සේ ගුරු අධ්‍යාපනංග සේවය 1800ක් ඉන්නුනේ අද ඉන්නේ 700. ලිපි ගොනු 1241ක් යවලා තිනවා. දැන් මාස 6ක් තිස්සේ ඒවා චෙක් කර කර ඉන්නු. දෙවෙනි ඉන්ටර්විව් එක තියන්න විදිහක් නැහැ. ඈ විද්‍යාපීඨ 19 ගෙනියන්න විදිහක් නැහැ. ගුරු අධ්‍යස්ථාන 104ක් පවත්වාගෙන යන්න විදිහක් නැහැ. මේව මාසක නම් පරක්කු වෙලා. ඈ දැන් එතනින් ගත්තාන් පස්සේ කුසලතා පදනම අධ්‍යාපන පරිපාලන සේවය 67ක් පත් කරන්න දිනුවා. දැන් ඒකට ලිපි ගොනු ඔක්කොම ඇරියා ගෙනල්ලා හිටා. ඒක මාස ගාණක් දැන් එතන පල් වෙවි තිනුවා. ආ දැන් මේ විදිහට ගත්තහම පස්සේ දැන් විදුහල්පතිරු පත් කරන්න පාසල 100 ගානක පුරප්පාඩු. ඒ ටික යවම හතරක් අල්ලන් දඟලන මේ හතර ගන්නකම් අනිත් ඒවාට අවසර දෙන්නේ නැහැ ගැසට් කරන්න. මේක හරි වැඩක්. ඒ හතර වෙනම තියාගෙන විසඳන්න. ඉතුරු ටිකේ පුරප්පාඩු අපි පුරවන්නේ නැද්ද? ඉතින් ඒක නිසා එතන ප්‍රශ්නයක් තිබ්බා.
I am on my feet in the chambers. I'll give you a call.
දැන් ඔන්න එතන ඒ ප්‍රශ්න. හරි. දැන් ඊළඟට ගුරුවරපත් කරන්නේ. ඉතින් මේ සම්පූර්ණ මේ සෙල්ලම් කරන්නේ මේ රටේ 141ක් දරුවොත් එක්ක. එක පැත්තකින් උසාවි ගියන් පස්සේ අවුරුද්දයි දැන් අවුරුද්දක් ගත වෙනවා තහනම් නියෝගේ. දැන් 22000 ගුරුවරපත් කරගන්න බැරුව විභාග තියන්න බැරුව විභාග තහනම් කළා අවුරුද්දයි මාසයක්. අටතුම මටත් ලැජ්ජා නීතිඥෙක් හැටියට මේ මේ වෙන කටයුතු වල අවුරුද්ද. ඒතර 141ක් ළමයින්ට ගුරුවරු දෙන්න බැරුව එළමෙන්ට ඉගෙන ගන්න බැරුව තියෙන මූලික අවශ්‍යතා කඩමින් ගැන බලන්න එපා. මේ පෙස්සංකාරයෝ දැන්ටත් රජයේ සේවකයෝනි. විභාගෙ තියන්න එපායි කියලා මේ ගිහිල්ලා තින්නේ. මේක හරි වැඩක් නෑ. ගුරු සේවා ව්‍යවස්ථානු විභාගයක් තියලා තෝරගන්න ඕනේ. ඒක එපයි කියලා ගියාම තහනම් නියෝගයක් දෙන්න. දීලා සතියෙන් දෙකෙන් විසඳන්න එපා. එහෙම නෑ. අවුරුද්ද මේක ඇදගෙන ගියා. ඊළඟට මැතිවරණයක් කරනකොට එතනින් එහා යන්න බෑ. අද උතෙන්ට ගිහිල්ලා. එක පැත්තකින් මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විශේෂම අවධානය යොමුනේ කටයුතු ඒ කරුණු කෙරෙහි. මම යෝජනා කරනවා ගරු මුලාසුන සභාපතිතුමනි, අපේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග තියෙනවා. ස්ථාවර නියෝග ඇවිල්ලා තියෙන අනුකූල ව්‍යවස්ථාවෙන් ආරම්භ වෙන්නේ. ඒ ආකාරයට ස්ථාවර නියෝග තියෙන්නේ 126 එකේ තියෙනවා. කථානායකවරයා සභාපතිවරයා වුද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සභානායකවරයා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා සහ කථානායක විසින් නම් කරලමන වෙනත් මන්ත්‍රීවරයන් තිදෙනකේ සමන්විත ආණ්ඩුව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාර්ක ස්වභාවය යනුවෙන් හඳුන්වමින් කාර්ය ස්වභාවයක් තිබිය යුත්තේය. ඒකේ දෙක මම එක කියවන්නේ නැහැ. තුනේ තියෙන ආණ්ඩුව ව්‍යවස්ථා 41 ආ වැනි ව්‍යවස්ථාවේ උපලේඛනය යටතේ පිහිටුන ලද සියලුම ස්වාධීන කොමිෂන් සභා සිය බලයේ ක්‍රියාත්මක කිරීම සහ කාර්ය හා කර්තව්‍යයන් පිළිබඳ කාර්ය සාධනය ඇතුළත් ස්වකීය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එක් එක් ලිත් වර්ෂයක් සඳහා වාර්තාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනු ලැබිය යුත්තේය. 4. ආණ්ඩු ව්‍යවස්ථාව කටයුතු පිළිබඳ කාර්ක සභාව විසින් වාර්ෂික වාර්තා සැලකබන ලැබිතු අතර කාර්ක සභාව විසින් එහි කර්තව්‍ය ඉටු කිරීමේදී කොමිෂන් සභාවල සභාපතිවරයන් සමාජිකයන් හා නිලධාරීන් කාර්ක සභාව ඉදිරියට කැඳවනු ලැබීමට බලය තිබිය යුත්තේය. ආණ්ඩු ව්‍යවස්ථාවෙත් කියලා තිනවා මේ කොමිෂන් සභා වග කියන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවට. ඒ යටතේ ස්ථාවර නියෝග යටතේ ස්ථාවර නියෝග 4 යටතේ කමිටි ඔන් කොන්ස්ටිටියුෂනල් අෆෙයර්ස් එහෙම නැත්නම් ආණ්ඩු ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාර්ක සභාව කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන්නේ මෙන්න මේ ඉදිරියට කැඳවලා කාර්ය සදා වාර්තාවත් අරගෙන මේ ප්‍රමාදයන් පිළිබඳව අධ්‍යාපන ක්ෂේත්‍රය තුන රාජ්‍ය සේවෙත් එහෙමයි මේ ප්‍රමාදයන් පිළිබඳව කරුණු විමසීම සඳහා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු කපිලවඳ කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමින් මම කතාව අවසන් කරනවා.
කොහොම සිටි පාර්ලිමේන්තුව හෙට දින එනම් අප්‍රේල් මාස 2 දින පෙරවරු 9:00 ට නැවත රැස් වෙනවා.